මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආදිවස්තුංග ශීලයේ සමාදන් වෙනු නමස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදීන සම්පාදී තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මසවන කාලෝ භදන්තා, ධම්මසවන කාලෝ භදන්තා, ධම්මසවන කාලෝ භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉදං ජාතු වේදගු ඉදං ජාතු සබ්බජී, ඉදං ජාතු අපලිඛිතං ගණ්ඩ මූලං පලිඛනිති. සදහවත් පින්නතුනි, සාංසාරික සත්වයාගේ ජීවිත පැවැත්මට අදාළ ක්‍රියාකාරකම් සියල්ල ආයතන හයක් තුල සිදුවෙන බව ලෝකයේ දිහා විමසුම් ඇහිම් බලන කෙනෙකුට පෙනී යනවා. ඇස කන නාසය දිව කය මන කියන ආධ්‍යාත්මික ආයතන හය පටිච්ච සමුප්පාද ධර්මයේ හැඳින්වෙන්නේ සලායතන නාමයෙනුයි. විඥාන නාම රූප දියසුලිය තුලින් මතුවෙන ආකූල ව්‍යාකූල ක්‍රියාකාරීත්වය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන හයත් එක්ක සම්බන්ධීකරණයෙන් ලෝකයට හඳුන්වා දෙන්නේ මේ සලායතනියයි. සංයුත් නිකායේ සලායතන සංයුත්තේ උද්දක සූත්‍රයේන ගාථාවකුයි අද අපි මේ 14 වෙනි පටිච්චසමුප්පාද දේශනාවට මාතෘකාව හැටියට ඉදිරිපත් කරගත්තේ. තිලෝපුරු සම්මා සම්බුදුරජාන් වහන්සේ එක් අවස්ථාවක සංඝයා වහන්සේලා අමතලා මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. මහණෙනි, උද්දකරා පුත්ත මෙන්න මෙහෙම කියමනක් කියනවා. ඉදං ජාතු වේදගු, ඉදං ජාතු සබ්බජී, ඉදං ජාතු අපලිඛිතං ගණ්ඩ මූලං පලිඛන. මේකේ තේරුම ඉදං ජාතු වේදගු කියලා කියන්නේ මේක තමයි ඇත්තෙන්ම වේදයේ පරතරයට ගියයි කියන්නේ. ඉදං ජාතු සබ්බජී කියන්නේ මේක තමයි ඇත්තෙන්ම සියල්ල ජයගත්තයි කියන්නේ. ඉදං ජාතු අපලිඛිතං ගණ්ඩ මූලං පලිඛිනි කියලා කියන්නේ මේක තමයි ඇත්තෙන්ම මෙතෙක් මුල නොසෑරූ ගඩුවෙහි මුල හැරුවයි කියන්නේ. එහෙම මේ ගාථා ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාමතල කියනවා, මහණෙනි උද්දක එහෙම මේ උදාන ගාථා ප්‍රකාශ කළාට මොකද? ඒක හරි හැටියටම ප්‍රකාශ කරන්න අයිතිය තියෙන්නේ මේ ශාසනයේ භික්ෂුවකට කියලා ඔන්න ඊළඟට බුදුරජාන් වහන්සේ මේ ප්‍රහේලිකා විදියේ ගාථාවේ අර්ථය තෝරන විදියට මෙහෙම ප්‍රකාශ කරනවා. මහණෙනි, කෙසේද කෙනෙක් වේදගු වෙන්නේ? ඒක තෝරන්නේ මෙහෙමයි. යතෝකෝ භික්ඛවේ භික්ඛු ඡන්නං පස්සායතනාන සමුදයංච අත්ථගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං පජානාති ඉදං කෝ භික්ඛවේ භික්ඛු වේදගූ හෝති. යම් හේකින් යම් භික්ෂුවක් ස්පර්ශ ආයතන හයේ සමුදය කියන්නේ හට ගැනීම, අස්තේට යාම, ආස්වාද පක්ෂේ, ආදීනෝ පක්ෂේ, එයින් නික්මීම කියලා කියන නිස්සරණය යථාභූත වශයෙන් නැති තතු පරිදි ප්‍රඥාවෙන් අවබෝධ කරගනීද අන්න එපමණිකිනුයි භික්ෂුවක් වේදගුවේ. ඊළාට කෙසේද මහණෙනි සබ්බ ජීවෙන්නේ? සියල්ල ජයගත්ත වෙන්නේ. ඒකත් අර විදිහ ප්‍රකාශ කරනෝ, යතෝ කෝ භික්ඛවේ භික්ඛු ඡන්නං පස්සායතනං සමුදයංච අත්ථගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං විදිත්වා අනුපාදා පරිනිබ්බුතෝ. අර කියාපු ස්පර්ශ ආයතන හයේ හටගැන්ම, අස්තේට යාම, ආස්වාදේ, ආදීනවේ, නිස්සරණේ යථා භූත වශයෙන් දැනගෙන උපාදානෙන් තොරව හිත මුදාගත්තු තැනැත්තට තමයි සබ්බජි කියලා කියන්නේ. සියල්ල ජයගත්. කෙසේද මහණෙනි, මෙතෙක් මුල නොහැරූ ගඩුවෙහි මුල හැරුවයි කියන්නේ. ඔන්න ඊළඟට ඒකත් වැඩි ප්‍රහේලිකා විදිය පදයක්. මහණෙනි, ගණ්ඩ කියලා කියන්නේ ගඩුව කියලා කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා භූතයෙන් සැදුණු මෞපියන් නිසා හටගත් බත් කොමු පිඬු එකතුවක් වෙන අනිත්‍ය ස්වභාවය ඇති ඉලීම් පිරිමැදීම් බිඳීම් විසිරීම් ස්වභාවය ඇති මේ කයටම වෙන නම් ඒක තමයි ගඩුව. කුමක්ද මහණෙනි ගඩුවේ මූල කියන්නේ? ගඩුවේ මූල කියන්නේ තණ්හාවටම වෙන නමක්. තණ්හාවයි ගඩුවේ මූල. එතකොට කිත්තිකින්ද මහණෙනි ඒ ගඩුවේ මූල හැරුවයි කියන්නේ? ඒක තෝරන්නේ මෙහිමයි. යම් කිසි භික්ෂුවක් තුල තෘෂ්ණාව, තණ්හාව ප්‍රහීනද, මුලිනුපුටා දමන ලද්දේද, උගුලා තබන ලද්ද තල්ගසක් මෙන් නැති කරන ලද්දේද, නැවත නූපදින තත්වයට පත් කරන ලද්දේද, අන්න ඒ භික්ෂුව තමයි මෙතෙක් මුල නොහැරූ ගඩුවේ මුල හැරුවයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දුන්න මේ විවරණයෙන් අපට පෙනෙනවා මේ ලෝකේ වේදගූ කියන එක ඒ බ්‍රාහ්මණන්ගෙන් ගත්ත වචනයක්. අපි ශාසනිකර්තයෙන් කියනවා නම් දත යුතු සියලු දැනුම ඒ දැනුමේ පරතරයට ගියා. එතකොට සියලු දැනුමේ පරතරයට ගියයි කියලා බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ අන්න අර ආයතන හයේ අර පස් ආකාර අවබෝධය සම්පූර්ණ වීමයි. ඊළඟට සියල්ල ජයගත් කියලා කියන්නේ ඒත් අර පස් ආකාර අවබෝධය ලබාගෙන සලායතනෙ පිළිබඳව උපාදානයෙන් තොරව විමුක්ත වීමයි. මෙයින් අපිට පේනවා සියල්ල දැන ගැනීමත් සියල්ල ජය ගැනීමත් කියන දෙකම සලායතන ආශ්‍රයෙන් තේරුම් ගත හැකි බව. මේ අපි මේ සියල්ල කියලා කිව්ව නිසා ඔන්න එතන ඉඳලා සාධක සූත්‍රය ඉදිරිපත් කරනවා. මෙන්න තුනේ මේ සලායතන සංයුක්තියම තියෙනවා සබ්බ කියන නම ඇති සූත්‍රයක්. සබ්බ කියන්නේ සියල්. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේ ළමදල කියනවා සබ්බංගෝ භික්කවේ දේසිස්සාමි. මහණින් නුඹලාට සියල්ල මම කියලා දෙනවා, දේශනා කරනවා. හොඳට අහුන්කන්ද. කිංක භික්කවේ සබ්බං, මොකද්ද සබ්බ? චක්කුංචේව රූපාච සෝතංච සද්ධාච ඝානංච ගන්ධාච ජීවාච රසාච කායංච පොට්ටබ්බාච මනෝච ධම්ම. ඇසත් රූපයත්, කනත් සද්දයත්, නැහැයත් ගඳ සුවඳත්, දිවත් රසත්, කයත් ස්පර්ශ කළ යුතු දේවලුත්, මනසත් ධර්මිනු. මේකයි සබ්. එහෙම කියලා නැවැත්වුවේ නෑ බුදුරජාණන් වහන්සේ. ඊළඟට මහා පුදුම විදියේ අභියෝගයක් කරනවා. යෝ භික්කවේවං වදීය, මහණින් යමෙක් මෙන්න මෙහෙම කියනවනම්, අහං ඉමං සබ්බං පච්චක්ඛාය අඤ්ඤං සබ්බං පඤ්ඤපිස්සාමි, මම මේ ඔය කියන සබ්බය මං අතහැරලා ප්‍රතික්ෂේප කරලා මම වෙන සබ්බයක් පෙන්වන්න කරනවා කියලා කිව්වොත්, මහණෙනි ඒක කටමැත දෙඩිල්ල පමණයි, නිකම් මහබ්බයක් පමණයි. ඒක ප්‍රශ්න කරාම ඒ තැනැත්තට උත්තරක් නැහැ, කට උත්තර. මොකද ඒ තැනැත්තට ඒක අවබෝධයෙන් නැති නිසා. අනේ තහවුරු කරන බුදුරජාණන් වහන්සේ සබ්බ කියලා කියන්නේ ඔක බා. ඉතින් මේ පරිසරය තුල ඊළඟට මේ වගේම පුදුමාකාර දේශනාවක් තියෙනවා. ඒත් සලායතන සංයුක්තෙම සමිදි කියන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. ලෝකෝ ලෝකෝති භන්තේ වූච්ච කිත්තාවතානුකෝමන්තේ ලෝකෝ අස්ස ලෝක පඤ්ඤත්. ස්වාමීනි මේ ලෝක ලෝක කියලා කියනවා කෙතකින්ද ලෝකයක් හෝ ලෝක ප්‍රඥප්තියක් ලෝකය කියලා පැනවීමක් පෙන්නු කරන දක්වන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සමිදි යත්ථති චක්ඛු යති රූප යත් අති චක්ඛු විඥාන චක්ඛු විඤ්ඤාතබ්බා ධම්මා අති තත ලෝකෝවා ලෝකපඤ්ඤතිවා. එක ඉන්ද්‍රියක් එක ආයතනයක් ගැන කිව්වහම අනිත් හැරි මේ පිණිස සලකා ගන්න. හය හැම තිස්සෙම කියන්න ඕනේ නෑනේ. ඔන්න ඇස ගැන කිව්වේ මෙහෙම. සමිද්දි යම් තැනක ඇසක් ඇද්ද? රූපයක් නැද්ද? චක්ඛු විඥානයක් ඇද්ද? චක්ඛු විඥානයෙන් නිදත යුතු ධර්මයක් නැද්ද? එතන ලෝකයක් හෝ ලෝක ප්‍රඥප්තියක් ඇත. ඒ විදිහට හයම ගැන කියලා අවසාන කරන්නේ යම් තැනක මනසක් ඇද්ද, ධර්මයක් නැද්ද, මනෝ විඥානයක් ඇද්ද, මනෝ විඥාණයෙන් දත යුතු දේවල් ඇද්ද, එතන ලෝකයක් ලෝකපති. ඉතින් අන්න එතෙන්දිත් ඉතින් එයින් පෙන්නුම් කරනවා. ඊළඟට ඒකේ අනිත් පැත්තක් කියනවා සමිද්දි යම් තැනක ඇසත් නැද්ද, රූපත් නැද්ද, චක්කු විඥාණයත් නැද්ද, චක්කු විඥාණයෙන් දත යුතු දේවලුත් නැද්ද, එතන ලෝකයක්වත් ලෝක ප්‍රඥප්තියක්වත් නැද්ද. එම් පෙන්නු කරනවා මේ සලායතෙන් නැති වෙන අවස්ථාවකුත් තියෙන බව. ඔන්න ඊළඟට අපි එතනින් ඊළඟට මාරුවෙමු. මීට කලිනුත් අපි නොයෙකුත් අවස්ථාවල් ප්‍රකාශ කළ මේ සූත්‍ර පිටකෙන් දීඝනිකායේ පළමුවෙනි සූත්‍රය ඉතාම ශ්‍රේෂ්ඨයි. අපි කියලා තිනෝ අර 62ක් දෘෂ්ටි ප්‍රතික්ෂේප කරන බඹදැල බ්‍රහ්මජාල සූත්‍රය. ඒ සූත්‍රය අවසාන කරන්නේ බුදුරජාණන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශ කරලා. ඔක්කොම සම්පින්දණය කළා පෙන්නලා යම් තාක් දෘෂ්ටි ලෝකයේ ඇති වෙනවා නම් ඇති වුණා නම් ඉදිරියට ඇති වෙනවා නම් ඒ හැම එකක්ම මේ 62 තුලට අයිති වෙනවායි කියලා ඉවරේලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මෙන්න මෙහෙම කීමනම්. මානිනි යම් ශ්‍රමණ බ්‍රාහ්මණීන් ඔය කියාපු යම් ශ්‍රමණ බ්‍රාහ්මණීන් යම් මතවාද ඉදිරිපත් කරනවා නම් ඔය 62ට අයිති. ඒ හැම දෙනෙක්ම ඔන්න ඊළඟට පාළි වචනයක් කියන්න වෙනවා. ධන්න පස්සායතනෙහි පුස්ස පුස්ස පටි සංවේදෙන්ති. ස්පර්ශ ආයතනයන්ගෙන් ස්පර්ශ කරලා ලබන වින්දනයක් තුලයි මේ දෘෂ්ටි ඒගොල්ලෝ ඉදිරිපත් කරන්නේ. එහෙම ඒ ස්පර්ශ ආයතනයන් ආශ්‍රයෙන් එන වේදනාවෙන් වේදනාව තුලින් මේ දෘෂ්ටි ඉදිරිපත් කිරීම නිසා වෙන දේ ළඟට කියනවා. ඒ අයට වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ ශෝක පරි. ඒ ඔක්කොම ශ්‍රමණ බ්‍රාහ්මණීන් ඒ ස්පර්ශ ආයතන වලින් උපුටාගත් දෘෂ්ටි නිසා ඒ අය වේදනාව තුලින් තණ්හාවට යන තණ්හාවෙන් උපාදාන භවන සංසාරින් මිදෙන්නේ නැහැ. ඔන්න ඊළඟට කියනවා නියම භික්ෂුව අර ඔන්න එකෙන් හිතා ගන්න පුළුවන් දැන් වේදගු කියන වචනේ ඒ දත යුතු සියල්ල දැනගත්තා කියලා අරගොල්ල හිතුවේ අර දෘෂ්ටි තුලින්නේ. ඔන්න බුදුරජාණන් ප්‍රකාශ කරනවා යම් අවස්ථාවක භික්ෂුවක් අර කලින් කියාපු ආකාරයට චන්නම් පස්ස ආයතනානං සමුද්‍යංක අත්ථගමංච අස්සාදංච ආදීනමංච යථා භූතං පජානාති අයං ඉමේහි සබ්බේහෙව උත්තරීතරං පජානාති. යම් කාලික භික්ෂුවක් අපේ ශාසනයේ මගේ ශාසනයේ භික්ෂුවක් අර සලායතනයන් පිළිබඳව අර සලායතනයන්ගේ හට ගැන්ම අස්ථියට යාම ආස්වාද පක්ෂයේ ආදීනව පක්ෂයේ නිස්සරණ පක්ෂයේ කියන පහම හරියාකාර ප්‍රඥාවෙන් තේරුම් ගත්තනම් ඒ භික්ෂුව ඔය කියාපු දෘෂ්ටිවාදීන් හැම දෙනාටම වඩා උත්තරීතර ප්‍රඥාවක් ඇති කෙනෙක්. අන්න වේදකු කියන තේරුම් ගත්ත. ඊළඟට තව තවත් ආමේ සලායතන පිළිබඳ කතාන්තරය යනවනම් ඔන්න ඊළඟට තියෙනවා ඒත් අර කියාපු සබ්බ සූත්‍රයේ වගේ සූත්‍රයක් තියෙනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට හිටි ගමම කියනවා, දයන්ෝ භික්ඛවේ දේසිස්සා, මහණෙනි මම නුඹලාට දෙකක් දේශනා කරනවා. කුමක්ද දෙක? චක්කුංචේව රූපාච සෝතංච සද්ද මේ ගානංච ගන්ධාච ආදී වශයෙන් මනෝච ධම්මාච. එක එක ආයතන, ආධ්‍යාත්මික ආයතන හයත් බාහිර ආයතන, ඇසත් රූපයත් කනත් ශබ්දයක් නැහැයත් ගඳ සුවදත් දිවත් රසත් කයත් ස්පර්ශයත් මනසත්. එතෙන්දිත් ඔන්න අර වගේම අභියෝගයක් බුදුරජාණන් වහන්සේ දක්වනවා. මේකයි දෙක. එතෙන්දිත් කියනවා යම් කිසි කෙනෙක් කිව්වොත් මේ දෙක ඇර වෙන දෙකක් තියෙනවා කියලා, ඒක හිස් ප්‍රලාපයක් මත දෙඩිල්ල පමණයි, එයාට ඒක ඔප්පු කරන්න බෑ. මොන්නේ එතකොට දෙවියන් සූත්‍රණෙත් ඒක තහවුරු කරනවා. ඊළඟට මේ සලායතනෙ පිළිබඳව හිතලා බලනකොට දැන් මෙතන කියවුණා සලායතන නිරෝධයක් කියලා. අපි අපේ දේශනාවලදී පොත්වලදී අපි පෙන්වුම් කරලා තියෙනවා මේ නිවනේ කියලා කියන එක මෙලොවම අර සලායතනෙන් විමුක්ත වෙයිමයි. ඒකට නිස්සරණ කියන්නේ සලායතන නිරෝධිය ප්‍රත්‍යක්ෂය, මෙලොවම ප්‍රත්‍යක්ෂ කරගත හැකි දෙයක්. ඒ ප්‍රත්‍යක්ෂය ඇත්ත වශයෙන්ම අරහත්ඵල සමාපත්තිය තුලයි ලබන්නේ. ඒ සමාපත්තිය තමයි ඇත්ත වශයෙන්ම නිවන කියලා කියන්නේ. එතකොට ඒක පිළිබඳව ඒකට අදාළව ඔන්න වටිනා සූත්‍රයක් තියෙනවා. එක් අවස්ථාවක මහා කොටිත ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ හම්බෙන්න ආවා. හැන්දෑවේ භාවනා කරලා ඉවරලා ඇවිල්ලා අහනවා ටිකක් ගැඹුරු විදිහ ප්‍රශ්න. අවත්නි සාරිපුත්‍ර මේ විදිහට යන්නේ, චන්නං පස්සායතනං අශේෂ විරාග නිරෝධ අත්ථඤ්ඤං කිංචි. ස්පර්ශ ආයතන 6 හිරවශේෂ වශයෙන් නිරුද්ධ වුණාට පස්සේ අන් කිසිවක් තිබේද? එතකොට සාරිපුත්‍ර සාන්නාසි දක්වන ප්‍රතිචාරය මොකද්ද? මා හිමං ආවුසු, එහෙම අහන්න එපා. ප්‍රශ්නේම අවලංගු, එහෙම අහන්න එපා. ඔන්න එතකොට මහා කොටි සාන්නාසි ආන අර විදිහටම මේ අපි සිංහලෙන් කියමු, මේ සලායතනය සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරාට පස්සේ එහෙමනම් කිසිවක්ම නැද්ද? ඒකටත් කියනවා එහෙම ප්‍රශ්නේ අහන්න එපා. ඊළඟට අහනවා මේ දෙකම එකතු වෙලා එකතු කරලා, එහෙමනම් නියම තත්ත්වය සලායතන සම්පූර්ණයෙන් නිරුද්ධ කරාට පස්සේ යමක් ඇත සහ නැත කියන දෙකමද? ඒකත් කියන්න එපා, මා හිමං ආවුසු. ඊළඟට 4 වෙනුව අහනවා, එහෙමනම් තත්ත්වය සලායත නිරෝධයෙන් පස්සේ කිසිවක් ඇතිත් නැත නැතිත් නැත කියන එකද? මා හිමං ආවුසු, එහෙම තන්න එපා. ඔන්න එතකොට මහා කොටි සාංශාසය කොහොමද ආශ්‍රතුන් වහන්සේ මම ඔය කියන දේ වචනේ තේරුම් ගන්න, ඔය කියන දේ කියමන තේරුම් ගන්න? ඔන්න සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා, යම් කෙනෙක් කිව්වොත් ස්පර්ශ ආයතන 6 සම්පූර්ණ නිරෝධයෙන් පස්සේ කිසිවක් ඇතේ කියලා, එයින් කරන්නේ එතන අමුතු වචනයක් යදෙනවා, අප්පපංචං පපංචීති. පපංච කියන වචනේත් අපි මේ පින්නතුන්ට කලින් කියලා ඇති. අප්පපංචං පපංචීති කියලා කියන්නේ කොටින්ම භාෂා ව්‍යවහාරයේ එකතු කරගන්න සුදුසු නැති තැනක ඒක යොදනවා කියන එකයි. ගැඹුරින් කිව්වොත් ප්‍රපංච කිරීම, තර්කාදීන් කරන මේ ප්‍රපංච නොකළ යුතු තැන ප්‍රපංච කිරීමක් වෙනවා. කියන සලායතන ය නිරුද්ධ වුණාට පස්සේ කිසිවක් තව අන් කිසිවක් තියෙනවද කියන ප්‍රශ්නයම වැරදි. ඒ වගේම අනිත් 4 ගැනත් කියනවා. මේකට මේ හතර කොන් ප්‍රශ්න ගැන අපි මේ පින්නතුන්ට කියලා තියෙනවා. ඔය උබතෝ කෝටික චතුෂ්කෝටික කියලා කියන්නේ දෙකොන් හතර කොන් ප්‍රශ්න ඔක්කොම තර්කකාරීන්ගේ ප්‍රපංච. ඉතින් ඒක නිසා තමයි සාරිපුත්‍ර සාංශි ඔක්කොම අවලංගු කරා. අර 4 ගැනම කියනවා අප්පපංචං පපංචේති. එහෙම කියන එක කියනවා ප්‍රපංච නොකළ යුතු දෙයක් පිළිබඳව ප්‍රපංච කරනවා. ඔන්න එන කියලා ඉවරලා ඉනාට අවසාන පාඨය කියන්නේ යාවතක වූ ආවුසෝ චන්නම් පස්සායතන නං ගති තාවතා පපංචස ගති. යාවත පපංචස ගති තාවත චන්නම් පස්සායතන නං ගති. ඒක ඒ ටිකේ තේරුම ඇවැත්නි, යම් තාක් දුරට මේ සලායතනෙ විහිදීද ඒ තාක් දුරටම ප්‍රපංචය විහිදෙනවා. යම් තාක් දුරට ප්‍රපංචය විහිදෙනව නම් ඒ තාක් දුරට සලායතනෙ විහිදෙනවා. ඊළඟට කියනවා චන්නං ආවසෝ පස්සායතන නං අශේෂ විරාග නිරෝධ පපංච නිරෝධෝ පපංච උපස. සලායතන 6 නිරුද්ධ වුණාට පස්සේ ප්‍රපංච සංසිඳෙනවා. ප්‍රපංච නිරෝධය, ප්‍රපංච නිරෝධය කියන වචනය නිවනටම නමක්. ප්‍රපංච කරන්න ඉඩක් නෑ එතන. ආයතන 6 නිරුද්ධ වෙනවා. ඉතින් අන්න එතනත් ඒ අපේ ගැඹුරු නමුත් ඒක ඉතාම වටිනා සූත්‍රයක්. ඉතින් ඔන්න ඔය විදිහට තවත් මේකට එකතු කරනවා නම් ඔන්න ඊළඟට එක සූත්‍රයක ඒ මං මීට කලින් ඔය ඒ සූත්‍රය සවිස්තරව කිව්වා. කෙටියෙන් මේ අවස්ථාවේ දක්වනවා බුදුරජාණන් වහන්සේ යම් කිසි දේශනාවක දී අගහරියේදී සංඝයා වහන්සේලාට කර දේශනාවකදී මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. තස්මාතිහ භික්කවේ සේ ආයතනේ වේදිතබ්බේ යත් චක්කුංච නිරුජ්ජති රූපාච විරජ්ජಂತಿ. සේ ආයතනේ වේදිතබ්බේ යත් සෝතංච නිරුජ්ජති තද්දාච විරජ්ජති. ඒකේ ওই විදිහට යන්නේ, කියන්නේ ඒක මුල් එක කිව්වහම අනිත් හැය තේරුම් ගන්න බලන්න. මෙන්න මේ ආයතනය මහණෙනි මා ආයතනේ තේරුම් ගත යුතු වේදිතබ්බේකින් තේරුම් ගත යුතු මොකෝ විදි ආයතනය ගමුතු මා ආයතනය. ඒ කියහපු ආයතනේ ඇස නිරුද්ධයි රූප නකිල යන විරජ්ජති, කන නිරුද්ධයි සද්දත් නකිල යන, නැහැ නිරුද්ධයි ගන්ධ සුවඳත් නැ දැනිනේ. ඒ විදිහට මම යන අන්තිමට කියන්නේ මනෝච නිරුද්ධති, මනසත් නිරුද්ධයි ධර්මයනුත් නකිල යන. එතකොට ඕක ප්‍රකාශ කරලා අන්තිම කරන්නේ තහවුරු කරන්නේ සේ ආයතන වේදිතබ්බේ සේ ආයතන විදම ඒ ආයතන දතුතු ඒ ආයතන. ඕක ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේ නැගිටලා විහාරයට වැඩ තේරුම් කරේ නැ. ඉතින් සංඝයා වහන්සේලා කලබල වෙනවා, අනේ අපිට මේ මහා ප්‍රහේලිකා විදී දේශනාවක් බුදුරජාණන්සේ පැවැත්වුවා, අපට වර්ථය ගන්න ලැබුණෙත් නැහැ, භාග්‍යතුන් වහන්සේ වැඩියා, දැන් අපි මොකද්ද කරන්නේ කියලා හිතලා ආනන්ද හාමුදුරුවෝ බොහොම මේ විදිය දේවල් කරන්න බොහොම ප්‍රශංසා කරලා තියෙන කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේ. යන්න ඕන ආනන්ද ස්වාමීන් ළඟට කියලා උන්වහන්සේ ළඟට ගිහිල්ලා අර්ථකථනය ඉල්ලුවා. උන්වහන්සේ ටිකක් අර අධිමදි කරලා කිව්වා, එහෙනම් මොන්න මට පේන හැටියට මේකට මං අටුවාවක් දෙන්නම් කියලා. ලොකු අටුවාවක් නෙමෙයි උන්වහන්සේ කරේ. මේ භාග්‍යතුන් වහන්සේ මේ කියපු ප්‍රකාශය කළේ මේ මෙන්න මෙච්චරයි කියන්නේ. සලායතන නිරෝධං කුවාවුසෝ සන්ධාය භාසිත. සලායතන නිරෝධය යතනින් පෙන්නුම් කරේ. සලායතන නිරෝධය කියන්නේ නිවන බව අපි දැන් පෙන්නුම් කරලා තියෙනවා. එතකොට එතෙන්දී බුදුරජාණන් වහන්සේ ඒ සලායතන නිරෝධය අඳින්නේ අමුතුම ආයතනයක් හැටියට. අමුතුම ආයතනයක් හැටියට. ඕක උගත්තුන්ට බොහොම ගැටලුවක් වෙච්ච තැන. ඉතින් ඔන්න ඔය විදිහේ ඒ සලායතන නිරෝධය තමයි අර ලෝකෙන් එතර වීම. ඒකයි අර ඔක්කොම දැනුම් පරාදයි කියන්නේ. ඉතින් අන්නේ විදිහේ தத்துவයක් ඊළඟට තව දුරට අපි මේකේ යනවා නම් හොඳ හොඳ සූත්‍ර ඉදිරියට හමුවෙනවා. එක් අවස්ථාවක ඊත් මහ කොටි සාරණාසේ සාරිපුත් සාරණාසේ ළඟට ඇවිල්ලා මේ ඇත්ත වශයෙන් මේ උන්වහන්සේලා දෙන්නම මේ ශාසනයේ ඇත්තු වගේ මහා ප්‍රඥා ඇති අය මේ විවරණ උන්වහන්සේලා ඉදිරිපත් කරන්නේ අපට අප සන්දහායි කියලා හිතා ගන්න ඕන. ඒත් මහා කොටි ස්වාමීන් වහන්සේ ඇවිල්ලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් අහනවා. අපි සිංහලෙන් කියන්න බලමු මේ ටික, මේ පාලියෙන් ତර කියනකොට ඒක කරදරයක් වෙන්න පුළුවන්. මේකයි අදහස. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් අහනවා, මේ ඇස රූපයන්ට සංයෝජන කියලා කියන්නේ පින්නතුනි බන්ධනය. එහෙම හිතාගන්න. මේ ඇස රූපයන්ට බන්ධනයක්ද? එහෙම නැත්නම් රූප ඇසට බන්ධනයක්ද? කනේ ශබ්දයන්ට බන්ධනයක්ද? එහෙම නැත්නම් ශබ්ද කනට බන්ධනයක්ද? ගන්ධ සුවඳ නැහැයට බන්ධනයක් නැහැ. එහෙම නැත්නම් නැහැ ගන්ධ සුවඳට බන්ධන. ඔන්න ඔය විදිහට හිතා ගන්න. අවසානින් කියනවා මනසට ධර්මයන් බන්ධනයක්ද? එහෙම නැත්නම් ධර්මයන්ට මනසක්. ඉතින් ඔතෙන්දී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා, නැහැ වැත්නි, ඇසට රූප බන්ධනක් නෙවෙයි, රූප වලට ඇස බන්ධනක් නෙවෙයි, කනට ශබ්ද බන්ධනක් නෙවෙයි, ශබ්ද වලට කන බන්ධනක් නෙවෙයි. නමුත් ඒ දෙක නිසා යම් ඡන්ද රාගයක් උපදිනවනම් ඒකයි බන්ධනේ. ඊළඟට ඒක පින්නු කරන්නේ ඊළඟට සාරිපුත් සාන්නාසේ පොඩි ප්‍රශ්නයක් උපමාවක් ප්‍රකාශ කරනවා. යම්සේ ඇවැත්නි, කළු ගොනිකුයි සුදු ගොනිකුයි එකම දම්වැලකින් හරි යොතකින් හරි දෙන්න ඈඳලා තියෙනවා. ඒ ඈඳලා තියෙන අවස්ථාවේ යම් කෙනෙක් කිව්වොත් මේ කළු ගුණාට සුදු ගුණා බන්ධනයක්ද? එහෙම නැත්නම් සුදු ගුණාට කළු ගුණාට බන්ධනයක්ද කියලා එහෙම කියෙම හරිද? කියෙම හරිද? නැහැ වැත්නි කියලා උත්තර දෙනවා. මොකද හේතුව? ඒක නෙවෙයි බන්ධනේ. මේ මැදින් තියෙන යොතයි. යොතයි බැඳේ බැම්ම. අන්න ඒ වගේ ඊළඟට ඒක තහවුරු කරනවා. අන්න එසේම වැත්නි, ඇහැට රූප බන්ධනෙකුත් නෙවෙයි, සංයෝජනයක් නෙවෙයි, රූප වලට ඇස බන්ධනයක් නෙවෙයි. ඒ දෙක නිසා හටගන්න ඡන්ද රාගයයි අල්මයි බන්ධනේ. ඔන්න ඊළඟට එතනින් තවත් ඔන්න හොඳට මේ පින්නතුන් කැමති නිසා උපමා කතාවලට. ඒත් බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක මේ ඔය අපිට කියන්න වගේ හොඳ උපමාවක් සංඝයා වහන්සේලාට කිව්වා. මහණෙනි, මේ කවස්ථාවක මේ ඉබ්බෙක් හැඳ යාමි ගඟින් ගොඩට ඇවිල්ලා ආහාර සොයමින් යන. ඒ වෙලාවටම හිවලෙකුත් ඇවිල්ලා ආහාර සොයමින් ඒ ගංතෙරේ ඇවිදිනවා. ඉබ්බ දැක ඈතදීම හිවලා එනවා. දැකලා මොකද කරේ? අර දන්නවනේ ඉබ්බගේ හැටි, අර කකුල් හතරක් ඔළුවත් කටු ඇතුළට ගත්තා. ඇතුළට අරගෙන හාන් කවිසියක් දන්නේ නැතු වගේ ඔහේ ඉන්නවා. සද්ද නැතු. හිවලා දැක්කනේ ඈතදී ඉබ්බ. හිවලා ආව ළඟට. ඇවිල්ලා හිටගෙන ඉන්නවා. යම් වෙලාවක මේ ඉබ්බා මේ අංග පහෙන් එකක් හරි එළියට දැම්මොත් මම ඇදලා කඩලා කන. නමුත් ඉබ්බා එකක්වත් එළියට දැම්මේ නැහැ. අන්තිමට හිවල බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ වැඩේ කියලා හිවල කියලා. ඔන්න ඊළඟට උපමා උපමේය පුත්‍රයා එසේම මහණිනි හිතාගන්න මාර්යා නුඹ ළඟ නිතරම බලාගෙන ඉන්නවා. ඇහැ තුලින් කඩාවදින්දෝ කන තුලින් කඩාවදින්දෝ ඔය ආදි වශයෙන් නැහැ ඇහැ තුලින් කඩාවදින්දෝ කියලා මාර්යා බලාගෙන ඉන්නවා. අර හිවලවද ඒක නිසා ඔන්න ඒකෙන් ආරක්ෂා වෙන හැටි බුදුරජාණන් ප්‍රකාශ කරන්නේ අර බොහෝ තැන්වල දක්වන ඉන්ද්‍රිය සංවරය කතාව. නිසා මහණිනි නුඹලා ඇසෙන් ඒක නිතර සඳහන් වෙන චක්ුණා රූපං දිස්වාන නිමිත්තක් ගායි නානු යන්ජනක් ගායි ආදි වශයෙන් ඉන්ද්‍රිය සංවරය පිළිබඳව ඇසෙන් රූපයක් දැකලා ඒ පිළිබඳව නිමිති සහ අනුයන්ජන ওই වචන දෙකත් කෙටියෙන් තෝරනවා නම් දැන් අපි ඔන්න උපමාවකට කියනවා අපි ලස්සන රූපයක් දැක්කා. ඒ ලස්සන රූපයට හිත ගියාට පස්සේ ඒක ලස්සන කොහොමද කියලා හිතන්න අපි තව ඕවට එකතු කරන ව්‍යංජන දාගන්න. අන්න අනුයන්ජන කියලා හිතා ගන්න. එතකොට ඔය ඒ විදිහට අපි රූපයක් දැකලා නිමිති අනුයන්ජන ගත්තොත් ඒ ගේනීම තුලින් වෙන්නේ මොකද කියලා බුදුහාමස්ස කලින් මුන්තර ප්‍රකාශ කරන්නේ ඒක තුලින් අර ආශ්‍රව ධර්ම මතුවලා පාවක අකුසල අකුසලට යන අකුසලට යන්නේ. නමුත් එතකොට මෙතෙන්ද කියන්නේ ඒක නිසා මහණෙනි නුඹලා මෙන්න මේ කිව්වට ඉන්ද්‍රිය දොරවල් දොරටු වහගත්තොත් දොරටු හයම වහර ගත්තොත් මාර්ය බලන් ඉඳලා වැඩේ හරියන්නේ නැහැ කියලා. අන්න එතන කිව්වේ එතකොට ඒ ඉන්ද්‍රිය සංවරය තුලින් මේ අර සලායතනේ එන්න පුළුවන් අකුසල් හැදෙන්න පුළුවන් අකුසල්. ඉතින් අර ඉබ්බා කටු ඇතුළට වැදෙනවා වගේ ඊළඟට ඒක ප්‍රකාශ ඒක ඒ උපමාව ලස්සනට බුදුරජාණන්සේ ගාථාවකින් ඉදිරිපත් කුමෝව අංගානි සකේ කපාලේ සමෝදහං භික්කු මනෝ විතක්කේ අනිසිතෝ වඤ්ඤං අහෙට යානෝ පරිනිබ්බුතෝ න උපවදීය කංච. හරියට ඉබ්බෙක් තමන්ගේ කටුව තුළට ඒ අඟපසඟ දාගන්න වගේ අංගානි සමන්ගේ අංගයන් ඇතුල් කරගන්න වගේ එසේම භික්ෂුවක් හිතෙන් ඇතිවන මනෝ විතර්ක අර පංචේන්ද්‍රියන් ආශ්‍රයෙන් යන්නේ ඇහින් දැක්ක දේවල් ඔසේ යන කනින් දැක්ක. එහෙම මනෝ විතක්ක සමෝධහන් කියන්නේ ඒවා ඇතුල් ඒකට ඇතුළට දාගන්න ඒක හරව ගන්න මේ පැත්තට. පිටට යන්න නොදී සමෝධහන් බිකු මනෝ විතක්කු. ඒ එහෙම කරොත් අනිසිතෝ අඤ්ඤං අහෙට යano මොකටවත් හේතු වෙන්නේ නැහැ කාටවත් දොස් කියන්නේත් නැහැ අන කාටවත් හිරියර් කරන්නේත් නැහැ. පරිණිබ්බුතෝ පිරිණිමෙනවා. පිරිනෙනවා. න උපවදීය කංච කාටවත් උපවාද කරන්නේ දොස් කියන්නේ නැහැ. කාටවත් හිංසා කරන්නේ ඔන්න ඒ අර ඒත් ඉන්ද්‍රිය සංවරය ආසන සලායතනය පිළිබඳව නිස්සරණය කියලා කියන නිරෝධය නිවන දක්වා යන මාර්ගයේ තින්දී ප්‍රකාශ කරනවා. ඉතින් මේ සලායතන ගැන කියනකොට ඉබේටම ස්පර්ශ ගැන කතාවක් තියෙනවා. ස්පර්ශාත. ඉතින් මේකෙත් වටිනා කාරණයක් දැන් මේ පින්වතුන්ට පටිච්චසමුප්පාද ගැන කිව්ව නිසා මේ සූත්‍රය ඉතාමත් වැදගත් වෙන්න පුළුවන්. ටිකක් ගැඹුරු. ඒ ඉතින් මහ පුදුම විදිහට ඒක කියන්නේ. ඒ ස්පර්ශ ගැන සඳහන් වුණු අවස්ථාවක මෝලිය භග්ගුණ කියන භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. කෝනුකෝ භන්තේ පුසති? කවුද භාග්‍යත් නැ කවුද ස්වාමීනි ස්පර්ශ කරන්නේ? මොකද ස්පර්ශ කරන කෙනෙක් ඉන්නවා කියන්නේ ආත්ම සංඥා වෙන්නේ නැති මේ භික්ෂුව තුළ තියෙන. ඒ බුදුරජාණන් වහන්සේ කියන මම කියන්නේ කවුරුවත් මේ කෙනෙක් ස්පර්ශ කරනවා කියලා. මම කියවනම් කෙනෙක් ස්පර්ශ කරනවායි කියලා එහෙනම් ওই ප්‍රශ්නේ ගැලපෙනවා. නමුත් මම එහෙම කියන්නේ. එහෙම නොකියන මගෙන් අහන්න ඕන ප්‍රශ්නය මේකයි. ඔන්න බුදුරජාණන්සේ ප්‍රශ්නේ හරියට අතල දෙනවා. මෝලිය පගුණ භික්ෂුට අසන්න ඕනේ කිම් පච්චානු කොබන්ති පස්. නියම ප්‍රශ්නේ විය යුත්තේ කුමක් ප්‍රත්‍ය කරගෙනද ස්පර්ශය? කෙනෙක් ස්පර්ශ කිරීමක් නෙවෙයි. එහෙම කියලා බුදුරජාණන් හදිකට පිළිතුරක්. එහෙමනම් ප්‍රශ්නේ මං දෙන පිළිතුර මේකයි. සලායතන පච්චා පස්. සලායතන ප්‍රත්‍යන පස්. කවුරුත් කරනව නෙවෙයි. ඒ විදිහට මේ යන සංවාදී හරි පුදුම විදිහට ඊළඟට අර ඒක ඉවර කරන්නේ සලායතන බුදුරජාණන්සේ මහ පුදුම ඉදී ප්‍රශ්න උත්තරයක් දෙන්නේ එතන. සලායතන පච්චා පස්සෝ පස්සපච්චා වේදනා. වේදනා ගැන අහුවෙවත් නැහැ. සලායතන පච්චා පස්සෝ පස්සපච්චා වේදනා. සලායතන ප්‍රත්‍ය කරගෙන ස්පර්ශය ඇතිනෝ ස්පර්ශ ප්‍රත්‍ය කරගෙන වේදනාව ඇතිනෝ කියලා ඒකත් කිව්වා. නොකියපු කලින් අර මොළිය පගුණ භික්ෂුව නොහැසූ කාර්ය. එතෙන්දී ඊළඟට මොළිය පගුණ භික්ෂුව වේදනාව අල්ලගත්. කෝනකෝ මන්තේ වේදීති කවුද ස්වාමීනි වේදනා කරන නිදින්නේ? එතෙන්දිත් බුදුරජාණන් වහන්සේ මම කියන්නේ කෙනෙක් විඳිනවා කියලා. එහෙම කියනවා නම් තමයි ඒ ප්‍රශ්නේ හරි. මම ඒක නොකියනකොට ඔහොම ප්‍රශ්න කරන එක වැරදි. අහන්න ඕනි මෙහෙමයි. කිම් පච්චය භන්ති වේදනා. වේදනාවට ප්‍රතිගතයෙන් උත්තර දෙන්න. එහෙම අහුවොත් මං කියන්නේ මෙච්චරයි. පස්ස පච්චය වේදනා පච්චය තන්න. නොකියපු තණ්හාවකුත් එක්තරා ඒතුලා. එතකොට එහෙම ප්‍රකාශ කරාම ආයි මොළි පගුණෝනේ දැන් කියවුණනේ තණ්හාව කියන්නේ. කෝණු කෝබන්දේ තසති. කවුද මේ තණ්හාව කරන්නේ? තණ්හාව ඇතිකර. ඉතින් විතර විදිහට කියන. මං කියන්නේ කෙනෙක් තණ්හාව කරනවා කියලා. අහන්න ඕන ප්‍රශ්නේ කිම්පච්චයා තණ්හ මොකද තණ්හ? ඉතින්ද කියලා ඔන්න කියන වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදාන. ඊළඟට උපාදාන. ඔන්න ඔය කියන මේ පිළිතුරු ශෛලිය තුළ මහා පුදුම දෙයක් ගැබ් වෙනවා. මේ පින්නතුන් තේරුම් ගන්න බලන්න. මං උපමාවකින් දෙන්නම්. දැන් ඔය චිත්‍රකාරයෝ ඉන්නවනේ. දම්වැලකින් පුරුකක්. අපි හිතමු දම්වැලකින් පුරුකක් චිත්‍රයක් හඳින්නේ කියන. ඒ පුරුක විතරක් ඇන්දොත් ඒක දම්වැලකට අයිති කියලා හිතෙනවද? එනිකම්ම පුරුකක් විතරයි. පුරුකක් බව තේරෙන්නේ එක පුරුකක් එක්කම වම් පැත්තෙනුත් දකුණු පැත්තකින් අඩු පැත්තෙනුත් අඩු ගණනේ පුරුක් භාගයක්ක් දන්වන්න දක්වන්න ඕනේ. ඒක දම්වැලක පුරුක බව දක්වන්න. මම මේ කියන එක තේරෙනවද? ඒකට බුදුරජාණන් වහන්සේ අර දෙන පිළිතුරේ අමෝලිය පග්ගුණ නැසූ කාරණේකුත් එකතු කරේ මොකද? මේ දම්වැලක් බව තේරුම් කරගන්න. එතකොට සලායතන පත්‍ය පස්ස සලායතන ප්‍රත්‍යයෙන් පස්සයක් ඇතිවෙනවායි කියලා එතන නැවතුන්නේ නැහැ. පස්ස පත්‍ය වේදනා කියලා කිව්වා. අන්න හිතා ගන්න අර එතකොට බුදුරජාණන්සේ පෙන්වුම් කරන්නේ මේ එක එකක්ම ප්‍රත්‍ය ධර්ම. එතකොට උත්තරීට වැඩියෙන් දෙයක් කිව්වේ අර වේදනාව. ඊට පස්සේ ඒක ඇල්ලුවානේ මූලික පග්ගුණ. එතකොට ගියා තණ්හා. ඔහොම ගිහිල්ලා අන්තිමට උපාදාන කියලා කොහොම කොහමාරි එයින් පෙන්වුම් කරනවා. අන්න මේ කවුරුවත් ස්පර්ශ කරනව නෙවෙයි. එදිනදා ව්‍යවහාරයට අපි කිව්වට මොකද මෙතෙන් දිබුදුරජාන් වහන්සේ ජඹුරු වර්තයෙන් මෙතෙන් ප්‍රකාශ කරන පටිච්චසමුප්පාදයට කවුරුවත් ස්පර්ශ කරනවනේ සලායතන ප්‍රත්‍යයෙන් පස්සේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව, වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව. ඔන්න ඔහොම යන්නේ. ඊටාම වටිනා සූත්‍රයක් මේක. ඉතින් ඔන්න ඔය විදිහේ තමත් ඉතින් මෙන්න මේ ළඟට කල්පනා කරලා බලනවා නම් තවත් අවස්ථාවක සංඝයා වහන්සේලා පිරිසක් ඇවිල්ලා බුදුරජාන් වහන්සේට කියනවා උන්වහන්සේලාට වෙච්ච ප්‍රශ්න. මේ අන්‍ය තීර්ථක සමන බ්‍රාහ්මණීන් අපෙන් අහනවා මොන අර්ථයක් මොන වැඩක් සඳහාද ඔබ වහන්සේලා මේ භාග්‍යතුන් වහන්සේලක ළඟ මේ බ්‍රහ්මචර්යාව, ශාසන බ්‍රහ්මචර්යාව පුරන්නේ මහණෙවිලි ඉන්නේ මොකටද? එතකොට ස්වාමීනි අපි කියනවා දුක පිරිසිඳ දැන ගැනීම සඳහායි. මහණෝනි දුක හරියට තේරුම් ගන්න කියලා මේ භික්ෂුන් වහන්සේලා බුදුරජාන් වහන්සේ ආනො අපි එහෙම පිළිතුරු දීම තුලින් අපි භාග්‍යතුන් වහන්සේ නොකිය උදයක් කියනවාද? එහෙම නැත්නම් අපි දීපු පිළිතුරු හරියද? ඒක දැනගන්නයි මේ අහන්නේ. තුරු බුදුරජාන්සේ නෝ හරි හරි හරියටම හරි. මහණෙනි ඒ දුන්න පිළිතුරු හරි. හැබැයි ඒ අය නුඹලාගෙන් ඇහුවොත් කුමක්ද ඒ දුක කියලා? කුමක්ද ඒ නුඹලා දිපිරිසෙන් දැනගන්න යන දුක? අන්න එතකොට මෙන්න මෙහෙම කියනවා. ඒක අපි සිංහලෙන් කිව්වොත් අසත් දුක, රූප දුක, චක්කු විඥානය දුක, චක්කු සංපස්සය දුක, චක්කු සංපස්සය නිසා ඇති වෙන වේදනා සැප දුක ඔක්කොම දුක. අන්න එහෙම හිතා ගන්න අනිත් ඒවා. ඉතින් මේ පුදුම මේ දැන් සාමාන්‍යයෙන් මේ පින්නතුන්ට මතකයි හොඳට දන්නවා දුක ගැන හඳුන්වන්නේ චතුරාර්ය සත්‍ය පංච උපාදානස්කන්ධය. මෙතෙන්දී පංච උපාදානස්කන්ධය වෙනුවට සලායතන ආශ්‍රයෙන් බුදුරජාණන් දුක හැඳින්වෙනවා. එතනත් අර මේ සලායතන දුක් ස්වභාවයයි අපිට පින්නු කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තවත් වටිනා සූත්‍ර රාශියක් තියෙනවා. මේ සලායතනයේ තියෙන අනිත්‍යතාවත් ඒකත් දක්වන ඒ දොයන් කියන සූත්‍රයකින් දෙක පිළිබඳ කොටිම කියොතත් ඒක අර දොයන් සූත්‍රයට පස්සේ යන්නේ. එතෙන්දිත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා දොයන් භික්කවේ පටිච්ච විඥානං සම්භූති. මහණෙනි දෙකක් නිසා විඥානය ඇති වෙනවා. විඥානය නිකම්ම පහළ වෙනවනේ. දෙකක් නිසායි විඥානය ඇති වෙන්නේ. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥානං. ඇසක් රූපයක් නිසායි චක්කු විඥානය උපදින්නේ. ඒ වගේම කනක් ශබ්දයක් නිසායි. ඒ හැම එකක්ම නිසා උපදීම. ඒක පෙන්වුම් කරන අය කියන්නේ ඒ දෙකක් නිසා ඒව ඇති වෙනවා. ඊළඟට ඒක නිසාම ඊළඟට චක්කු විඤ්ඤාතබ්බා ධම්ම ඔය ආදී වශයෙන් හැම තිස්සෙම එහෙම පෙන්. මේ විදිහට දෙකක් නිසා ඇති වෙනායි කියලා ඊළඟට ප්‍රකාශ කරනවා අර චක්කුංච පටිච්ච රූපේ චුප්පච්චක්ඛු විඤ්ඤාණං. ඊළඟට ප්‍රකාශ කරනවා තින්නම් සංගති පස්සෝ. ඒක ටිකක් ගැඹුරු කාරණයක්. අසත් රූපයක් නිසා විඥාණය ඇති වෙනවා. යම් වෙලාවක අසත් රූපයක් නිසා විඥාණේ ඇති වුණු බව දන්නේ නැතුව ඒක තේරුම් ගන්නේ නැතුව මේක තුනක් හැටියට ගණන් ගත්ත හැටි එක ස්පර්ශයක් වෙනවා. අසත් රූපයක් නිසා විචක්කු විඥාණය ඇති වෙනවා. නමුත් ඒ තුනක් හැටියට ගත්තොත් අන්න එතෙන්දී ඒ තැනත්තා ඉතින්නම් සංගති සම්නිපාතෝ ඒ තුනක් එකතු වුණාම එක ස්පර්ශයක් හැටියට ගන්න. ඔන්න එතෙන්දී ස්පර්ශය පිළිබඳව ගැඹුරු පැත්තක් ඉන්නේ. අපි සාමාන්‍ය කියන්නේ කෙනෙක් ස්පර්ශ කළාගේ ඒ වෙනුවට බුදුරජාණන් පෙන්වු කරන්නේ මේ යථා තත්ත්වය නොදැනීම නිසා ඇත්ත වශයෙන්ම නිකං විඥානයක් නෑ අපි බොහෝ අවස්ථාල කිව්වාගේ නිකං ගින්නක් නැතුව වගේ විඥානයක් නම් එක්ක චක්කු විඥානය වෙන්න ඕන සෝත විඥානය වෙන්න ඕන ඝාන විඥාන ජීවා වෙන අවසාන වශයෙන් මනෝ විඥානයක් වෙනවා හැබැයි ඒ එකක්වත් ස්ටෝරු කරලා නෑ ඒවා හැදෙන්නේ එකකට එකක් අර දෙකක් එකතු වුණාම එතෙන්දී දෙයන් කතාව තියෙනවා ඕකමයි පරිසම්පාදයේ රහස එතකොට අර නිකං ගින්නක් නැතුව වගේ ගින්න යම් යම් ප්‍රත්‍යක් ආශ්‍රේණ ඇති වෙනවද ඒකට ඒ නමම යොදනවා කඩදාසි ගින්නක්ද දර ගින්නක්ද පිදුරු ගින්නක්ද දහය ගින්නක්ද ඒ වගේම අසත් රූපයක් නිසා ඇති වෙන විඥානයේ චක්කු විඥානය නමුත් ඒක නොදන්න කම නිසා අවිද්‍යාව නිසා අර විඥානේ අර දෙක නිසා ඇති වුණු බව නොතකා ඒ තුනම එකක් හැටියට ගත්තොත් එහෙම එතෙන් ස්පර්ශය ඊට පස්සේ ඉතින් අර මිරිග ඔස්සේ දුවනවා ඇස මෙතනයි රූපාතනයි ඔන්නේ කතාවයි ওই ගැඹුරින් කියන්නු කරන්නේ ඉතින් ඔන්න ඔය සලායතන කතාවෙත් වටිනා අංශ රාශියක් දැන් අපි මුලදී කිව්වනේ මේ සලායතන පිළිබඳව සම්පූර්ණ පරිපූර්ණ දැරියුම වෙන්න නම් මේවා හට ගන්න ආකාරය දැනගන්න අස්තියට යන ආකාරය දැනගන්න මේවා ආස්වාද පක්ෂය දැනගන්න ආදීනෝ පක්ෂය දැනගන්න ඒවා දැනගෙන නිස්සරණ කියලා කියන නික්මීමක් එතකොටයි ඒවට අදාළව මේ දැන් මේ හැම එකක්ම කියන්නේ. ඔන්න ඊළඟට සලායතන පිළිබඳව ඉතාමත්ම වටිනා දේශනාවක් තියෙනවා. ඒත් මැදුම් සංගියේ මහා සලායතනික සූත්‍ර කියලා. මහා ශ්‍රේෂ්ඨ දේශනාවක්. මහා සලායතනික සූත්‍රයේ සලායතන පිළිබඳව තියෙන ශ්‍රේෂ්ඨම දේශනාවක්. ඒකෙදී බුදුරජාණන් වහන්සේ දක්වනවා සාමාන්‍ය පෘථග්ජන ලෝකයා සලායතන දිහා බලන ආකාරයත් ඒ නිසා ඒ අය ඇති කරගන්න ආස්වාදයත් ඒ ආස්වාද නිසා ඇති වෙන ආදීනමත් එක පැත්තකින් දක්වනවා. අනිත් පැත්තෙන් සලායතන පිළිබඳව යථාභූත වශයෙන් හරියාකාර අවබෝධය ලබන භික්ෂුවක් ලබන කෙනෙක් අරවයි ආස්වාදයන්ගේ අස්තිර බව තේරුම්ගෙන ආදීනව තේරුම් අරගෙන මේ සලායතන මිදෙන ආකාරයක් පෙන්වනවා. ඔන්න මෙහිමයි පටන් ගන්න. චක්කුංච කෝබික්වේ අජානං අපස්සං යථාභූතං. රූපේ අජානං අපස්සං යථාභූතං. චක්කු විඥානං අජානං අපස්සං ඔය විදිහට කියනවා. අපි තේරුම් කිව්වොත් ඇස යථාභූත වශයෙන් නොදන්නා කමින් නොදකින කමින් ඥානං පස්සං කියන්නේ ඥාන දර්ශනය කියන එකයි. ඒ දෙක එක සම්බුහුඳුන සමානයි. දැනුමත් දැකුමත්. ඒකට යන්නේ ටිකක් ගැඹුරු පැත්තක. ඇස ගැන හරියට දන්නේ නැත යථාභූත වශයෙන් ඇති තතු පරිදි නොදැනීමෙනු. රූපයන් පිළිබඳව ඇති තතු හරියට තේරුම් නොගැනීම. ඇති තතු කියනකොට මතක් කරගන්න පින්නතුනේ අනිත්‍යතාව. අනිත්‍යතාව. ඉතින් ඒ අනිත්‍යතාව නොදැනීමෙනු. ඊළඟට ඒ දෙක නිසා ඇතිවෙන වේදනාවේ තකු විඥානේ යථාභූත පරිදි නොදැනීම චක්ක විඥානය නිසා ඇති වෙන සක්කු සම්පස්සේ ඇසෙන් වෙන ස්පර්ශයේ යථාභූත වශයෙන් නොදැනීම ඒ ස්පර්ශය නිසා ඇති වෙන සැප හෝ දුක් හෝ නොදුක් නොසුව වේදනාවේ යථාභූත වශයෙන් නොදැනීම තුලින් ඒ එබඳු පුද්ගලයා ඒ ඇසෙහි ඇලෙනවා ඔන්න එතන සාරජ්‍යති කියන වචන චක්කුස්මින් සාරජ්‍යති ඇසෙහි ඇලෙනවා රූපයන්හි ඇලෙනවා චක්කු විඥානිහි ඇලෙනවා චක්කු සම්පස්සේ ඇලෙනවා චක්කු සම්පස්සේ නිසා ඇතිවෙන සැප දුක් නොදුක් නොසුව වේදනාවන් ඇලෙනවා ඒ විදිහට මිතා ගන්න සලායතන පිළිබඳ වේතන දක්වනවා මනසත් ඇතුළත්ව මනසත් යථාභූත නොදැනීම ඒ වශයෙන් නොදැනීම නිසා මනසෙහි ඇලෙනවා මනසට අරමුණු වන දේවල් වල ඇලෙනවා මනෝ විඥානෙහි ඇලෙනවා මනෝ සම්පස්සේ යන මනින්න එහිම එන්නේ නැටිගේ ආදීන පක්ෂි ප්‍රකාශ යැලෙනවනේ ඇලුනාම තුන තස්ස සාරත්ථස්ස සංයුත්තස්ස සම්මූලස්ස අසාදානුපස්සිනෝ විහෙරතෝ ආයිතින් පංචපාදානක්ඛන්දා උපචයං ගච්ඡති ඒ පෘථග්ජන පුද්ගලයා ඒ නොදැනීම නිසා අර කියාපු ඇස රූප විඥාන ආදීෙහි සාරත්ත කියන්නේ තදින් ඇලුනා වූ ඒ ඇලුනා වූ ඒ නිසාම බැඳුනා වූ ඒ නිසා මුලා වූ අසාදානුපස්සිනෝ එයින් ලැබෙන ආස්වාදයේම බලමින් සිටින සෙනත්තාට මොකක්ද වෙන්නේ ආයතින් පංච උපාදානස්කන්ධය නැවතත් පංච උපාදානස්කන්ධයේ වැඩෙනවා අර එන යන අනිත්‍ය දේවල් ග්‍රහණය කිරීම තුලින් අන්තිමට එකතු වෙනවා පංච උපාදානස්කන්ධය පුදුම සූත්‍රයක් මේක. ඒක ඊළඟට ඒකේ ආස්වාදයේ සෙව්වට ඔන්න එන ආදීන ඊළඟ ප්‍රශ්න. තස්ස කායිකාපි දර්ථ පවඩ්ඩಂತಿ. චේතසිකාපි දර්ථ පවඩ්ඩಂತಿ. හරි පුදුම විදිහට ඒක කියන්නේ. කායිකාපි සන්තාපා පවඩ්ඩಂತಿ. චේතසිකාපි සන්තාපා පවඩ්ඩಂತಿ. කායිකාපි පරිලාහ පවඩ්ඩಂತಿ. චේතසිකාපි පරිලාහ පවඩ්ඩಂತಿ. සෝ කාය සුකම්පි චේතෝ දුක්ඛම්පි. කාය දුක්ඛම්පි චේතෝ දුක්ඛම්පි. පරිසින් මේ විදිහට කියන එකේ තේරුම එබඳු වූ පුද්ගලයා ඒ ප්‍රතිපලයෙන් වෙන ආදීනව පක්ෂිය මොකද්ද? ඔහුගේ කායික විඩාව, එහෙම නැත්නම් කායික පීඩාව වැඩෙත්. චෛතසික විඩාව වැඩෙත්. කායික තැවිලි වැඩෙත්. චෛතසික දැවිලි වැඩෙත්. කායික දැවිලි වැඩෙත් කායිකද. ඒ නිසා ඔහු කාය දුකකුත්, කායික දුකකුත්, චෛතසික දුකකුත් නිති. ඔන්න එතකොට අර ලෞකික පැත්තේ ප්‍රකාශ කර. ඔන්න ඊළඟට අනිත් පැත්ත කිය. චක්ඛුම් භික්ඛවේ ජානං පස්සං යථා භූතං. රූපේ ජානං පස්සං යථා භූතං. චක්ඛු විඤ්ඤාණං ජානං පස්සං යථා භූතං. චක්ඛු සම්පස්සං යථා භූතං. මේ විදිහටම ප්‍රකාශ කරනවා අරකේ අනිත් පැත්ත. නමුත් යම් කිසි කෙනෙක් ඇස හරියාකාර යථා භූත වශයෙන් දන්නවනම් දැන් මතක් කරගන්න අනිත්‍ය වශයෙන් දැකි. රූපයන් අනිත්‍ය වශයෙන් දැකි මේකට යථා භූත වශයෙන් දක්නවනම් දකින්නවනම් ඒ විදිහටම අසත් රූපෙනුත් නිසා ඇති වෙන චක්කු විඥානයත් ඒ වගේ අනිත්‍යයි කියලා දැනගනවා. ඒවෙන් ඇති වෙන ස්පර්ශය, වේදනා. ඒ බඳු පුද්ගලයා, ඒ කියන්නේ මේ ශාසන හික්මෙන භික්ෂුව, ඒ ආදීනව දැකීම තුලින් ආදීනව දැකීමෙන් වාසය කරන්නා වූ ඒ භික්ෂුවට වෙන ඊළඟ පරිවර්තනය කියන්නේ මේකයි. පරිවර්තනයකුත් නෙමෙයි ඇත්ත වශයෙන් සිද්ධ වෙන්නේ. ඒ බඳු භික්ෂුවක් ගැන කියන්නේ තස්ස පංච උපාදානස්කන්ධ අපචයං ගච්ඡති. දැන් අනිත් එක්කෙනාට උපාදානස්කන්ධ එකතු වෙනවා. ඒ හැම අත්දැකීමක් තුලින්ම ඒ අත්දැකීම ගැන හිතේ එකතු වෙනවා. මේකට අදාළ රූපය තමයි මගේ රූප උපාදානස්කන්ධය. මේකට අදාළ වේදනා ටික මගේ වේදනා ගොඩ කියලා එකතු කරගන්නවා. ඕක තමයි සංසාර දිගට යන. දැන් මේ පුද්ගලයා එතන එතනම මේ භික්ෂුව එතන එතනම අනිත්‍යතාවය දකිනවා. සත් අනිත්‍යයි රූප අනිත්‍යයි. එතකොට මේවා එක ඉතුරුවක් නෑ මෙතන. ඒක නිසා ඒවා අපචයං ගච්ඡanti කියන්නේ ඒවා ගෙවිලා යනවා. එතකොට උපචය අපචය කියන වචන දෙකෙන් අන්න සංසාරයත් නිබ්බාණයත් එතන පෙන්වන කර නිවන් පැත්තට හැරුණු මනස අර අපචය ගාමි කියලා කියනවා. ගෙවි පංච උපාදානස්කන් ගෙවි යන ශික්ෂණය මේ පිටින් පෙන්වන කරන්නේ. ඊළාට ඒකේ ප්‍රතිඵලය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. තස්ස කායිකාපි දර්ථා පහියන්ති. චේතසිකාපි දර්ථා පහියන්ති. කායිකාපි සන්තාපා පහියන්ති. චේතසිකාපි සන්තාපා පහියන්ති. කායිකාපි පරිලාහා පහියන්ති. චේතසිකාපි පරිලාහ පහියන්ති. සෝ කාය සුඛම්පි චේතෝ සුඛම්පි පරිසංගේති. එබඳු වේ භික්ෂුව, එබඳු වේ මේ ප්‍රතිපදාවේ හික්මෙන භික්ෂුව අනිත්‍යතාව මුල් කරගෙන ඒ භික්ෂුවගේ කායික විඩාව ප්‍රහීන වෙත්, චෛතසික විඩාව ප්‍රහීන වෙත්, කායික දැවිලි තැවිලි ප්‍රහීන වෙත්, චෛතසික දැවිලි ප්‍රහීන වෙත්, කායික දැවිලි ප්‍රහීන වෙත්, චෛතසික දැවිලි ප්‍රහීන වෙත්, ඒ භික්ෂුව කාය සුඛයක් චෛතසික දුකයක්. ඊළඟට ඒකේ තවත් ගැඹුරට යන බුදුරජාන් වහන්සේ මේ විදිහට වාසය කරන භික්ෂුවක් තුල වෙන වෙනස මහ පුදුම විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගයට වැටෙන හැටි. සලායතන ආශ්‍රයෙන් භාවනා කරන පින්වතුන්ට මේ සූත්‍රය ඉතාමත් පුදුම උපකාරයක් වෙනවා. මෙතෙන්දී ඊළඟට ප්‍රකාශ කරනවා මේ විදිහට භික්ෂුවක් යෙදීම තුලින් වෙන දේ ඊළඟට ප්‍රකාශ කරනවා. යා තතහ භූතස්ස දිට්ඨි සාස හෝති සම්මාදිට්ඨි. මෙබඳු ඒ හික්මෙන භික්ෂුවගගේ යම් දෘෂ්ටියක් තියෙනවා නම් ඒක සම්මාදිට්ඨි. දැන් ඔය හඳුන්වන සම්මාදිට්ඨිය නෙවෙයි, එතන මාර්ග සම්මාදිට්ඨිය, යඹුරුම සම්මාදිට්ඨිය. එබඳු ඒ භික්ෂුවගගේ යම් සංකල්ප තියෙනවා නම් ඒක සම්ඥා සංකල්ප. එබඳු ඒ භික්ෂුව තුළ යම් භික්ෂුව යම් ව්‍යායාමයක් වීරියක් දරනවා නම් ඒක සම්මක් ව්‍යායාම. එබඳු ඒ භික්ෂුව තුළ යම් සතියක් තියෙනවා නම් ඒක සම්මා සතියක්. එබඳු ඒ භික්ෂුව යම් සමාධියක් ලබනවා නම් ඒක. දැන් බලන්න මේ පින්නතුන්ට තේරෙනවා ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පහයි යොතන කියුනේ. ඔන්න ඊළාට බුදුරජාන් වහන්සේ පෙන්වුණු අනිත් තුන කිවි මොක්ද කියලා. සස්ස පුබ්බේව කාය කම්මං වචී කම්මං ආජීවෝ සුපරිසුද්ධ. මේ ප්‍රතිපදාවේ හේන භික්ෂුවගේ කලින්ම පුබ්බේව කියන්නේ කලින්ම මේවා අර ඕලාරික වූ දේවල් මේවා, ඒක මේ ලෝකෝත්තර සිතේ ඒවට ඉඩක් නැහෙනේ. ඒ කතා කර කර ඉන්න වැඩ කර කර ඉන්නේ නැහෙනේ. ඒ නිසා කලින්ම කාය කර්ම වාක් කර්ම ආජීවයේ කලින්ම පිරිසිදු වෙලා ඒවා කියලා ඉවරයි. ඒවා පාස්. ඒවා පාස්. මේ පහලුන්න තෙන්දී අර මාර්ග අවස්ථාවේදී පෙනී හිටින්නේ සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඊළඟට ඒකේ තවද ඈතට යන බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ ආරෂ්ඨාංගික මාර්ගයේ වඩන භික්ෂුවක් තුල එවන් භාවයතු චත්තාරෝ සතිපට්ඨාන භාවනා පරිපූර්ණක චත්තාරෝ සම්මපධාන භාවනා පරිපූර්ණක චත්තාරෝ ඉදිපාදා භාවනා පරිපූර්ණ පංච ඉන්ද්‍රියානි භාවනා පංච බල සත්‍ය බොජ්ජං මේ වැඩිම තුල අන්නර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිරින හැටි පෙන්වන්න කරනවා මෙහෙම හික්මෙන භික්ෂුව තුල මේ භික්ෂුව මෙහෙම හික්මෙන අවස්ථාවේදී ඒ හේතු කොටගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා ඉවරයිනේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන භික්ෂුව තුල ඉබේ සතර සතිපට්ඨාන වැඩුණා වෙන. වැඩිලා පරිපූර්ණත්වයටපත් වෙනවා. මෙහෙම වඩනකොට පරිවෙන් සතර සති ඇතුලේ ඒ භික්ෂුව තුල වෙන දේවල් මේ. සතර සතිපට්ඨානය භාවනාව තුළින් පරිපූර්ණත්වයටපත් වෙනවා. සතර සම්‍යක් ප්‍රධානය කියලා කියන්නේ සතර ආකාර වීර්ය. ඉබේම මේ සලායතන පිළිබඳව හික්මෙන මේ මුළු පුදුම ප්‍රතිපාදාව තුළින් ඉබේටම වාගේ සතිපට්ඨාන ළඟ තියෙන සතර සම්මප්පාදානනේ ඒකත් සම්පූර්ණ වෙනවා. සතර ඉද්ධිපාදත් සම්පූර්ණ වෙනවා. පංච ඉන්ද්‍රියත් සම්පූර්ණ වෙනවා. පංච බලත් සම්පූර්ණ වෙනවා. සප්ත බොජ්ජංගත් මේ විදිහට ඒ ලෝකෝත්තර අවස්ථාව ගැන මේ කියන්නේ බඳු අවස්ථාවේ අර ඔක්කොම සම්පූර්ණයි. ඊළඟට ඔහු පිළිබඳව ඒ භික්ෂුව පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කළා. තස්සීමේ ද්වේ ධම්මා යුගනද්ධා පවත්තන්ති. මෙබඳු භික්ෂුවක් තුල ධර්ම දෙකක් යුගනද්ධ කියලා කියන්නේ පින්නතුනි දැන් ඔය එක වියකරේ බැඳ ගොනු දෙන්නේ කරත්‍ය අදිනකොට එක සැරේට අඩිය තියලා යන්නේ. ඒ විදිහට සමත විපස්සනා දැන් සමතය ගැන කියනකොට ඔය සමත විපස්සනා කියනක මේ පින්නතුන් භාවනා කරන පින්නකොට විතහල තියෙන සමතයෙන් සමාධියත් විපස්සනාවෙන් ත්‍රිලක්ෂණය පිළිබඳ ගැඹුරු දැකීමක්. එතකොට ඒක ඇතම් කෙනෙක් මේක ක්‍රම තුනක් තියෙනවා. ඉස්සෙල්ලා සමතය වඩලා විපස්සනා වඩනවා. සමත පුබ්බංගම විපස්සනා බව. එහෙම නැත්නම් කලින් විපස්සනා වඩලා සමතය වඩනවා. නමුත් තවත් ක්‍රමයක් තියෙනවා. සමතංච විපස්සනාංච යුගනද්ධං හරියට ඈඳු ගොන්නේ දෙන කරත්තේ වියකරේ බැඳ ගොනු දෙනෙක් වගේ එකට අද්දනවා. අන්න මේ බඳු භික්ෂුවගේ සමතයත් විපස්සනාවත් දෙකම යුගනද්ධ වශයෙන් යනවා. ඔන්න ඊළඟට ඒ අවසාන ප්‍රතිඵලය ප්‍රකාශ කරනවා. මේක මහ පුදුම සූත්‍රයක්. එබඳු භික්ෂුව ගේ යේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤයා තේ ධම්මා අභිඤ්ඤා පරිජානාති. යේ ධම්මා අභිඤ්ඤා අභිජානාති. යේ ධම්මේ අභිඤ්ඤා පහතබ්බා තේ ධම්මේ අභිඤ්ඤා පජහති. යේ ධම්මේ අභිඤ්ඤා භාවේතබ්බා තේ ධම්මේ අභිඤ්ඤා භාව. යේ ධම්මේ අභිඤ්ඤා සච්චිකාතබ්බා තේ ධම්මේ අභිඤ්ඤා. මේකේ තේරුම එබඳු වේ භික්ෂුවක් තුළ යම් ධර්මයන් තියෙනව නම් අභිඥාවෙන් තේරුම් ගත යුතු පිළිසඳ ගත යුතු ඒවා ඒ භික්ෂුව තුළ භික්ෂුව ඒ පිළිසඳ දත යුතු දේ පිළිසඳ දැනගන්නවා. මේ හිතාගන්න අර චතුරාර්ය සත්‍ය පළමුණි අංගය වගේ. ඊළඟට යේ ධම්මා අභිඥා පහතප්ප අභිඥාවෙන් දෙන ප්‍රහාණය කළ යුතු ධර්ම ඒවා මේ භික්ෂුව තුළ ප්‍රහාණය වෙනවා. ඊළඟට යම් ධර්මයන් අභිඥාව තුළින් වැඩිය යුතුද ඒ ධර්ම එක වැඩෙනවා. මේ ධර්මයන් වැඩෙනවා. යම් ධර්මයන් අභිඥාවෙන් සාක්ෂාත් කළ යුතුද ප්‍රත්‍යක්ෂ කළ යුතුද ඒ ධර්ම ප්‍රත්‍යක්ෂ. ඒක ඊළඟට තවත් තේරුම් කරන බුදුහාමසේ. මොනවද ඒ ධර්ම අභිඥාවෙන් දත යුතු? අභිඥාවෙන් පිරිසිඳ දත යුතු පංච උපාදානස්කන්ධ. ඊළඟට අභිඥාවෙන් ප්‍රහාණ කළ යුතු අවිද්‍යාවත් භවතුෂ්ණාවත් දෙක ප්‍රහීණ කර යුතු. අභිඥාවෙන් වැඩිය යුතු ධර්ම සමතයත් විපස්සනාත්. අභිඥාවෙන් සාක්ෂාත් කළ යුතු ප්‍රත්‍යක්ෂ කළ යුතු ධර්ම විද්‍යා විමුක්ති නමින් හඳුන්වන අරහත් ඵල ඥානයත් අරහත් ඵල විමුක්තිය. කොටින් මේම සම්පූර්ණ. මේක මහ පුදුම සූත්‍රයක්. දැන් මේ යම් කෙනෙක් ඔය ඇත්ත වශයෙන් සලායතන බොහෝ දිනාට ජනප්‍රිය ක්‍රම තියෙනවා. නිවනට යන මාර්ග කීපයක් තියෙනවා. මාර්ග කීපයක් කියන්න බෑ. ඒක එක සමගි කමඨහන ආශ්‍රිතව. ඇතම් කෙනෙකුට පංච උපාදානස්කන්ධේ අනිත්‍යතාව, අනිත්‍ය දුක ත්‍රිලක්ෂණිය ආශ්‍රින් වෙන්නේ. ඇතම් කෙනෙක් අර විදියට ඒක ධාතු මනසිකාර උහුම තියෙනවා. ඒ වගේම ඇතම් කෙනෙකුට සලායතන ආශ්‍රය විදිනදා ජීවිත ආයතනයන් තුල අර අනිත්‍යතාව ඒ විදිහට පුරුදු කරනකොට ඒක තුලින් අවසානයේ ඔක්කොම එකතු වෙලා එනවා. සමත විපස්සනා එකට අදින ගොන්නු වගේ දෙන්නේ එහෙම ඇදිලා යනවා. අන්තිමට අර ආරෂ්ඨාංගික මාර්ගයෙන් අංග පහක් අංග තුනක් කලින්ම ප්‍රහීණ වෙනවා. අංග පහ අර ඒක තමයි කියන්නේ ඔය ආරෂ්ඨාංගික ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය මෙතන ප්‍රකාශ වෙන ලෝකෝත්තර වශයෙන්. ඒ හිතේ ආයේ කාය කර්ම වචී කර්ම කතන්තර නැහෙනේ. භාවනාවේ ඉන්න තැනට ඔය ලෝකෝත්තර හිත පහළ වෙනකොට අර පහ විතරයි ක්‍රියාකාරීව තියෙන්නේ. අනිත් ඒවා කලින්ම සුද්ධ කරලා ඉවරයි. එහෙම එහෙම කළා අන්තිමට මේ ඔක්කොගෙම විඥාය මුත්‍ති කියන අරහත් ඵල දක්වා යන ඒ ප්‍රතිපදාව අන්න සලායතන ආශ්‍රයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා. ඉතින් මෙන්න මේකටම දැන් ඉතින් අනිත්‍යතාව ගැන කිව්ව නිසා ඒකට අදාළත් මහ පුදුම සූත්‍ර තියෙනවා. එක් අවස්ථාවක මේක ටිකන් අර මේව තවත් අහුරු කරගන්න බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට පෙන්වුම් කරනවා. චක්කුම් බික්කවේ අනිච්චං විපරිණාමියඤ්ඤතා භාවි රූපේ අනිච්චා විපරිණාමඤ්ඤතා භාවිනෝ චක්කු විඥානං අනිච්චා විපරිණාම නො විදිහට දක්වන්නේ දිගට ඒ එක එකක් දැන් මේ කලින් කියවෙච්ච ඇස අනිත්‍යයි විපරිණාමී කියන්නේ වෙනස් වෙන සුළුයි අඤ්ඤතා භාවි කියන්නේ අංශේ බවකට කලින් තිබුණ තැනට වඩා අංශේ බවකට පත් වෙන සුළුයි. අනිත්‍යතාවයම පැති වතුනක් වගේ අනිත්‍ය කියලා ඉවර කරන්නේ අනිත්‍ය නිසාම ඒක වෙනස් වෙනවා විපරිණාමයට පත් වෙනවා. ඒක නිසාම අන්තිමට අඤ්ඤතාභාවි වෙන එකක් බවට පත් වෙනවා අඤ්ඤතාභාව. ඒ වගේම ප්‍රකාශ කරනවා රූපත් එහෙමයි අනිත්‍යයි වෙනස් වෙන සුළුයි අනෙක් ස්වභාවයකට පත් වෙනවා. ඒ ඊළඟට බුදුරජාණන්සේ ප්‍රශ්නයක් කරලා වගේ ඉදිරිපත් කරනවා. චක්කු විඥානයත් අනිත්‍යයි වෙනස් වෙනවා අඤ්ඤතාභාවයකට පත් වෙනවා. ඊළඟට ප්‍රශ්නයක් වගේ ඉදිරිපත් කරන්නේ මෙහෙමයි. කෙසේද මහණෙනි මේ අනිත්‍ය වූ දෙකකින් නිත්‍ය දෙයක් පැන නගින්නේ? ඒ විදිහට තර්ක කරන්නේ අනිත්‍ය ඇහත් අනිත්‍ය නම් රූපත් අනිත්‍ය නම් කොහොමද චක්කු විඥානය නිත්‍ය වෙන්නේ? ඊළඟට කියනවා චක්කු විඥානය නිසා ඇති වෙන චක්කු සම්පස්සය ඒකත් අනිත්‍යයි. ඊළඟට චක්කු සම්පස්සය නිසා ඇති වේදිත ඒවත් අනිත්‍ය. ඔන්න ඔය විදිහට දක්වනවා හිතට කාවදිනන්දමින් ඒව පනත් එතන අනිත්‍ය විපරිණාමී අඤ්ඤතා භාවි ඔක්කොම කියලා ඉවරලා එනවා. මේ හැම එකක්ම චලාච වයාච විපරිණාම අමුතු වචන කීපයක් යදනවා. මේ එක එකක්ම සැලිනවා චලනය වෙනවා අනෙක් ස්වභාවයකට පත් වෙනවා. ගෙවි යනවා චලනය වෙනවා ගෙවි යනවා. දැන් අපි මම හොඳට බලන්න කියලා තමක් රූපය බලනකොට ඒ හැම දෙකම වෙනස් වෙනන්නේ හරි වේගෙන් අපිට තේරෙන්නේ නැහැ. ඒවා චලනය වෙනවා. කෙනෙක් චලන චිත්‍රය කියලා කියන්නේ මේ චලන වෙන රාශිය අපි චලන රාශියක් බව තේරුම් ගන්නේ නැතිකමින් ඝන සංඥාව පිටලා චලන බව තේරුම් නොගැනීමෙන් මේක ග්‍රහණය කරන එකක් කියලා. එහෙමනේ මේ මගේම ඇහෙන් දැක්කා. ඒ ඉතින් මගේ ඇහ. ඒ මගෙත් මේ ගතියේ ඇහ. ඊළඟට රූපත් අර ඇති වුණු රූපෙම තමයි. මොහොතක් පාසා වෙනස් වෙන එක තේරෙන්නේ නැහැ. අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මේක මතු කළ දෙනෝ ඔය අනිත්‍යතා භාවනාවට ඉතාම වටිනා පුදුම විදිහේ සූත්‍රයක්. ඒ අන්තිමට කියන්නේ අර චලාච වයාච විපරිණාමිනෝ. ඒව චලනය වෙනවා. ගිවි යනවා. ඒක සාමාන්‍ය මසසෙට පෙනෙන්නේ නැහැ. පැනසෙට පෙනෙනවා. විදර්ශකයා ඇතට යන්න විදර්ශනාව තුළින් විදර්ශනයක විදර්ශකයට ලෝකය පෙනෙන අමුතුම විදියට. ඒකනේ අපි බොහෝ විට කියන්නේ අර ධෛර්ය තීරි ගාතාව කමඨහන් මහ පුදුම කමඨහන් ගලාගෙන යන වතුරක් දැකලා ගින්නක් දැකලා ওই විදිය දේවල්. මොකද අර අනිත්‍යතා ඉව නිරන්තරයෙන් වැඩු කෙනාට ලෝකේ තියෙන හැම දෙයක්ම කමට වැටෙන කුලෙ පිපෙන පරවන්න මාල් හැම එක අන්න ඒ අනිත්‍යතාවේ ඒකේ ඒ අනිත්‍යතාවේ මහා ප්‍රබල කනිසාම තමයි ඇතන් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙනවා අනිච්චතා භික්ඛවේ භාවිතා බහුලීකතා සබ්බං කාමරාගං පරියායති සබ්බං රූපරාගං පරියායති සබ්බං උපරාගං සබ්බං භවරාගං පරියායති සබ්බං අවිජ්ජාං පරියායති සබ්බං අස්මිමානං පරියාදීති සමුහණිත ඔය විදිහ මහ පුදුම දේශනාවක් තියෙනවා. අනිත්‍යතාව හරියට භාවිත වැඩුවොත් එහෙම සියලුම කාමරාගය එහෙම් පිටිම ඉවර වෙනවා. රූප රාගය ඊළඟ භව රාගය ඒ හැම එකක්ම අවිද්‍යාවත් අන්තිමට වෙනවා. අන්තිමට අවිද්‍යාවත් මුලින් අන්තිමට අස්මිමානියත් මුලින් උපුටා දමනවා. ඔක්කොම සිද්ධ වෙනවා. තැම් තැනක මහ පුදුම විදියට බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍යතාව වැඩිම වර්ණනා කරලා තියෙන කොයි තරම්ද කියතොත් එක තැනක සඳහන් වෙනවා මේ නිවනට අපි කියන නරකයි මාර්ග දෙකක් කියලා ඒ යන්නේත් අන්තිමට එකතු වෙනවා. මෙහෙම දක්වනවා එක්කෝ සතර සතිපට්ඨානිය වැඩි යුතුයි එහෙම නැත්නම් අනිත්‍යතාව වැඩි ඒක. දැන් ඒක හෙළි වෙනෝනේ අර සනහ සලාතනික සූත්‍රයේ මෙතන පරස්පර විරෝධීත්වයක් නැහැ. වැඩේ දෙකමින් කරන්නේ එකම වැඩේ. බැලූ බැල්මට එක්කෙනෙක් දැන් අපි සාමාන්‍ය රීතියේ අපි සතර සතිපට්ඨානය වඩන්න ඕන. ඒක තුලින් තමයි ඉතින් ඒකායන මාර්ගය අපි ඒකෙන් ගිහිලා අන්තිමට නිවනට. ඕක අපි සම්මත සෙමයි. නමුත් මෙතෙන්දී අනිත්‍යතාව ගැන ප්‍රසංසා වශයෙන් ප්‍රකාශ කරන අවස්ථාවේ කියනවා. ක්‍රම දෙකක් තියෙනවා මේ කෙලෙස් ජය ගන්න. එකක් අර සතර සතිපට්ඨාන වැඩිම අනික අනිත්‍ය සංඥාව. අනිත්‍ය සංඥාව තුලින් ඉබේටම අර කිව්ව දේවල් වැඩිනවනේ. සතර සතිපට්ඨාන සම්මප්පදාන ව්‍යාප. දෙකෙන් එකයි වෙන්නේ බැලුව බැලමට. අනේ තරම් පුදුම විදිය දේව අනිත්‍යතාව පිළිබඳව බුදුරජාණන් ප්‍රකාශ කරන්නේ. ඉතින් අපි මේ කියන්න තියෙන තරම් ඔක්කොම කියනවන් නොවේ. යම් ප්‍රමාණයක් කිව්වා. ඉතින් මේ කාරණෙන් හිතා ගන්න ඕන. අර බුදුරජාණන් විවිධ උපමා වලින් දක්වන්නේ මෙන්න මේ සලායතනය තමයි අර පටන්ගත්තු තැනට ආවුත්. දැන් වේදගූ කියලා වචනේ මේ ශාස්ත්‍රීය යොදන්නේ ඇත්ත වශයෙන් රහතන් වහන්සේ පිළිබඳව බ්‍රාහ්මණිය කියලා ගත්තොත් ත්‍රිවේදය කියන අරගොල්ලන්ගේ ත්‍රිවේදය නෙවෙයි. නහනනේ තිවිජ්ජා කියලා වචනයක් තියෙනවනේ. තිවිජ්ජා තේවිජ්ජෝ කියලා කියන්නේ අපේ රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා පිළිබඳව තේවිජ්ජෝ නියම විද්‍යා තුන. පුබ්බයන ආසානුස්ති දිබ්බ චක්කු ආසවක්ඛ. ඕක. එතකොට ඒ තුල ඔක්කොම අර සලායතනය නිස්සරණ පැත්තත් අහු වෙනවා. අරගොල්ලන්ට අහු නෑ නිස්සරණේ නික්මීම. ඒක පමණක් නෙමෙයි හට ගැනීමවත් ඒගොල්ලන්ට පිරුන්නේ සලායතන. අර අන්‍ය බුදුරජාණන් වහන්සේ මෙන්න මේ පංචාකාර. එතකොට වේදගූ තත්වයේ තියෙන්නේ මෙතන. සියල්ල තියෙන්නේ මෙතනයි. සියල්ලගේ ජයගත්ත වෙන්නේ මෙතනයි. එතකොට මේ විශේෂයෙන් මහා සලායතනික සූත්‍රයෙන් කුළු ගැන්වෙනවා මෙන්න මේ සලායතන දේශනාව අපිට පේන්නේ නැහැ හැටියට. තව ඉතින් මුගක් දේවල් කිව්වේ නැතත් මේ පින්තුන ওই ටික ආශ්‍රයෙන් විශේෂයෙන්ම මේක භාවනාවට ඉල්ල කළා අපි කිව්වේ. ඒ මහා බුදුරජාණන් වහන්සේ සුවාගත් වූ අනිත්‍යතා ධර්මයේ සුළුපටු දෙයක් නොවේ. ඒක තුළ හැම දෙයක්ම අඩංගු වෙන. ඉතින් අනිත් පැත්තෙන් අර සලායතන ආයතන අපි කිව්වේ ආයතන තුලයි ලෝකයේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. ඒක යථා ස්වභාවය අපි දන්නේ නැහැ. අර කියාපු විදිහට මිනිගුවක් ඔසේ දුව නිසා තමස්තාවක් තේරුම් ගත්ත නම් ඔක්කොම එතනින්ම වැඩ ඉවරයි. ඉතින් මේ අදට ප්‍රමාණවත් කියලා හිතෙන මේ පින්නතුන් මේ කියන දේවල් ඇත්ත වශයෙන් අපි නිතර කියන්නේ මේක යම් අවස්ථාවක නිතර අහලා හොර කියවලා හොන් දිහට කාවද්දගෙන මේ වක්‍රියාවට නගන්න උත්සාහවත් වෙන්න ඕන. එතකොට අපිට ඒ යම් ප්‍රමාණයක් දුර යා හැකි මේ නිවන ඔස්සේ බුදුරජාන් වහන්සේ මේක තුලින්ම රහත් වෙන හැටි අන්තිම සියල්ලම විඥා විමුති දක්වා මේ අනිත්‍යතාවත් සලායතනත් ආශ්‍රයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් අද දින මේ පටිසම්පාදේ දේශනා මාලාවේදී අපි සලායතනේ මුල් කරගෙන කිව්වා. ওই විදිහට තව ඉඩ තියෙනවා නම් ඉතුරු අංග ගැනත් මෙහෙම දේශනා පවත්වන්න බලාපොරොත්තු වෙනවා. මේ පටිසම්පාද දේශනා මාලාව තුළින් මේ පින්නතුන්ට මේකත් උපකාර කරගෙන මේ පින්නතුන්ගේ භාවනාවට අර විදිහට සීලයක පිළිපදලා භාවනා කිරීම තුළින් මේවත් ලං කරගෙන තම තමන්ගේ ඒ ප්‍රතිපදාවට යකිතා කික්මනින් පිනවනන්තේ මතක් කරන ආකාරයට මේ භවයේදීම මේ ditu දැමියෙහිදීම සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගවල ප්‍රතිවේදයෙන් කළ යුතු සියලුම කියන නිම කිරීමට පින්නතුන්ට ශක්තිය ධෛර්යය බලය ලැබේවා ප්‍රාර්ථනා කරනවා. එසේම යම් තාක් සත්තු කෙනෙක් අවීචයේ සිට අකනිට දක්වා මේ බඳු මේ විදර්ශනා මේ දේශනා සහ ඒවා ඇසීමටත් ඒවා ඇසීම ධර්ම ශ්‍රවණමය ධර්ම දේශනාමය කුසලයේ අනුමෝදන් වීමට කැමති නම් ඒ අනුමෝදන් වීම තුලින් ඒ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මහා මහණිවන් සාක්ෂාත් කරගනිත්වා මේ හැම දිනාටම ඉක්මනින්ම මේ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් වේලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මහා මහණිවන් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරන මේ ගාථා කියන්නේ එත්තාවතා චම්හිහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධි සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච භුම්මට්ඨා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං දුක්ඛපත්තා ච නිදුක්ඛා භයපත්තා ච නිභයා ශෝකපත්තා ච නිශෝකා හන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛපත්තා ච නිදුක්ඛා භයපත්තා ච ශෝකපත්තා ච නිශෝකා හන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛපත්තා ච නිදුක්ඛා භයපත්තා ච නිභයා ශෝකපත්තා ච නිශෝකා හන්තු සබ්බේ පිපානිනෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ අබ්බීතියෝයි වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡත.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.